கல்யாண மித்ரவருணி. அது மே போய் தவசி මේ නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයට එකතු වෙලා සමහර විට ඒවත් සමාදන් වෙලා අපි උත්සාහ කරන්නේ කිසියම් දුරකට හරි අපේ මේ ජීවිතේ තියෙන අනේක විධ දුක්ඛ දෝමනස්සයන් අඩු කරගන්න, ඒ වගේම ඈත් වෙන්න, తాවකාලිකව හරි මානසිකව නිදහසක් සැහැල්ලුවක් ලබා ගන්න, එපමණක් නෙමෙයි කෙලවරක් නැති මේ ප්‍රශ්න කන්දරාවෙන් කොහොමද සදහටම නිදහස් වෙන්නේ? කොහොමද මේ සාංසාරික චක්‍රය නැවත කරකැවෙන්නේ නැති ලෙස නතර කරන්නේ? අන්න ඒ සොයා බැලීමට, ඒ විසඳුමට ළඟා වෙන්නයි අප මේ උත්සාහ කරන්නේ. දැන් මෙතෙන්දී කල්යාණ මිත්‍රවරුනි, අප දකිනවා මේ ප්‍රශ්න ජීවිතේ පටන් ගත්ත දවසේ ඉඳලම ඇති වෙන ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න වලට අප ඒ වෙලාවේ පුළුවන් විදිහට විසඳුම් ඉදිරිපත් කරනවා. මේ සමහර විසඳුම් නිසා ඒ ප්‍රශ්න විසඳෙනවා. තවත් සමහර විසඳුම් ඇත්තටම විසඳුමක් නෙමෙයි. ප්‍රශ්නය එහෙමම ඉතිරි වෙලා තියෙනවා. සමහර විට විසඳුම්ම ප්‍රශ්න බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට හොඳට මෙනෙහි කරලා කල්පනා කරලා බැලුවොත් අපට පැහැදිලි වෙනවා මේ ප්‍රශ්නවල ඉවරයක් අවසානයක් නැහැ කියන එක. දැන් ප්‍රශ්නයක් කියන්නේ මොකද්ද කියන එක කල්පනා කරලා බැලුවොත් ප්‍රශ්නයක් කියන්නේ එතන අසහනයක්, ගැටලුවක්. මෙතන මේ ප්‍රශ්නෙක කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි එතන අසහනයක් තියෙනවා, අපහසුතාවයක් තියෙනවා. එතන ඕනෑම දෙයක් ප්‍රශ්නයක් කිව්වහම එතන අපහසුතාවයක් තියෙනවා. දුකක් කියලා අපිට කියන්න පුළුවන්, අසහනයක් කියන්න පුළුවන්, කිසියම් පීඩනයක් තියෙනවා. එතන පීඩනයක් ඇතිවන ප්‍රශ්න නැහැ. එහෙම නැහැ, ඒක ප්‍රශ්නයක් නෙමෙයි. කිසියම් හිතේ අපහසුතාවයක් ඇති කරන්නේ නැත්නම්, කිසිම වේදනාවක් දුකක් හිතට නැත්නම්, ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒතර ප්‍රශ්නයක් කියලා කියන හැම තැනකදීම, හැම මොහොතකදීම ඒ නිසා අපේ හිතට ඇති වෙන අපහසුතාවයක් තියෙනවා. දෙවෙනි කාරණය මේ ඒ දුක එක පැත්තකින්, අනිත් පැත්තෙන් මේ අපට නොතේරෙන යමක් තියෙනවා. තේරුම් ගන්න බැරි කමක්. දැන් මේ ප්‍රශ්නවල ඒ පැත්තකුත් තියෙනවා. එක පැත්තකින් විඳින දුකක් තියෙනවා, අනිත් පැත්තෙන් මේ අපිට හිතා ගන්න බැහැ මේකට මොකද කරන්නේ, ඇයි මෙහෙම වුනේ. දාසනීපයක් වුණත් ඉතින් අපි ඔය දෙකෙන්ම පීඩා විඳිනවනේ. එක පැත්තකින් ඒක නිසා ඇති වෙන කායික මානසික පීඩනය, අනිත් පැත්තෙන් මේ මොකද වෙලා තියෙන්නේ මට, මේකට මොකද්ද මං කරගන්න ඕනේ, මේක කවදා හොඳ වෙයිද වැටි වෙයිද, මේව අප දන්නේ. එතකොට මේ එක පැත්තකින් ගැටලුවක් ප්‍රශ්නයක් කිව්වහම නොතේරෙන නොවැටෙන අනවබෝධයට හේතු වුණු කාරණේකුත් තියෙනවා, අනිත් පැත්තෙන් ඒ නිසාම විඳින දුකකුත් තියෙනවා. එතකොට ඕනෑම ප්‍රශ්නයක මේ අංශ දෙකම දකින්න පුළුවන්. ඉතින් එකක් ප්‍රබල වෙන්න පුළුවන්. හැබැයි ප්‍රබල වුණත් දුබල වුණත් ඒ හැම තැනකම තියෙනවා ඔය අසහනයයි අනවබෝධයයි දෙක. ඉතින් මේ ඒවත් එක්ක තමයි අප මේ මෙතෙක් කල් ජීවිතේ ඇවිල්ලා තියෙන්නේ. ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට අප උත්තර හොයනවා, ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට විසඳුම් හොයනවා. ඉතින් සමහර ප්‍රශ්නවලට විසඳුම් නැතුව ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න වෙනවා අපට. සමහර ප්‍රශ්න ඒවලට විසඳගන්න පුළුවන් ආයෙත් මතුවෙනවා. තවත් සමහර ප්‍රශ්න තියෙනවා ඒව ඉස්සරහදී මොකද කරන්නේ? අපි දැම්මම ඒවට විසඳුම් හොයනවා. තාම මේ ප්‍රශ්න ඇති වෙලා නැහැ ජීවිතේ. ඉස්සරහදී ඇති වෙයි කියලා දැන් පටන්ම විසඳුම් හොයාගෙන යනවා. ඉතින් මේ විදිහට බලනකොට කල්යාණ මිත්‍රවරුනි, මේ ජීවිතේ කියන්නේ ප්‍රශ්න ගොඩක්. ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්න නිසා දුක් විඳිමින් ඒ දුක් විඳින ප්‍රශ්නවලට විසඳුම් හොයාගෙන යන ගමනක්. ඉතින් අප හැම මොහොතකම කිසියම් ප්‍රශ්නයකින් පීඩා විඳිනවා. ඒ ප්‍රශ්නෙට මොකද කරන්නේ කියා විසඳුමක් හොය හොය ඉන්නවා. ඉතින් ওই දෙකට තමයි ජීවත් වෙනවා කියන්නේ. විසඳුමත් එක්ක සතුටක් එනවා. ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් ලැබුණාම හරි සතුටුයි. ඉතින් ඒ සතුටත් එක්ක අප ටික කාලයක් ඉන්නවා. ඉන්නකොට ඒ සතුට නැති වෙනවා. අලුත් ප්‍රශ්නයක් පැන නැගිනවා. පරණ ප්‍රශ්නෙම අලුත් විදිහකට එනවා. දැන් උදාහරණයක් විදිහට බඩගින්න ගත්තොත්, දැන් බඩගින්න අපට දැනෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක්. දුක අන්න ආහාර ගන්නවා. ආහාර ගත්තාම බඩ පිරෙනවා. බඩගින්න කියන ප්‍රශ්නය නැති වෙලා යනවා. ඒක තවදුරටත් එතන නැහැ. ඉතින් පැය 5කට 6කට ඒ ප්‍රශ්නේ විසඳෙනවා. ආපහු පැය කීපයකින් දවසකින් ආපහු අන්න බඩගින්න දැනෙන්න පටන් ගන්නවා. ආපහු අර ප්‍රශ්නේ මතුවේ. ඉතින් ආයෙත් ආහාර ගන්නවා. ආයෙත් ඒ ප්‍රශ්නේ විසඳෙනවා. පිපාසය ගත්තත් ඒ වගේ, නිදිමත ගත්තත් ඒ වගේ. මේ හැම දෙයකම කල්යාණ මිත්‍රවරුනි ස්වභාවයයි. ඉතින් ඒ නිසා මේ අපට මේ ඔය ඒ වෙලාවට එන ප්‍රශ්න එක්ක එන දුක, ඒ දුක නැති කරගන්න ගන්න උත්සාහය, ඉතින් ඕවත් එක්ක තමයි අපේ දවස් ගෙවි 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 යන්නේ. තරුණ වෙන්නේ, වැඩිහිටි වෙන්නේ, මහලු වෙන්නේ, සහ මිය යන්නේ. අපේ ජීවිත කාලෙම වැය වෙලා යන්නේ ඔය දිනෙදා ඇති වෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන්නට වැය වෙලා. ඉතින් මේ හැම ප්‍රශ්නයක් එක්කම දුකක් තියෙනවනේ. ඒතරෙ දුකක් එක්කම එතන තියෙනවා මේ ඒක විසඳගන්න ආශාව. දැන් බඩගින්න ආවම ආහාර පිළිබඳ ආශාවක් එනවා. පිපාසයත් එක්ක යමක් පානය කිරීමේ ආශාවක් එනවා. දැන් නිදිමත එනකොට නිදාගන්න ආශාවක් එනවා. සීතල දැනෙනකොට හොඳට පොරව ගන්න ආශාවක් එනවා. දැන් මේ විදිහට එන මේ ප්‍රශ්නයක් එක්ක ආශාවක් එනවා. මේක අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. ඉසල ආසාවක් ඇවිල්ලා ඊළඟට ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. මොනවා හරි බලන්න ආසාවක් එනවා. අපි හිතමු පත්තරයක් බලන්න, පොතක් බලන්න, නාට්‍යයක් බලන්න, චිත්‍රපටියක් බලන්න. ඒවට ආසාව වෙනවා. ආවට පස්සේ ඉතින් ඒක බලනකල් දුකක්. බලන්න ලැබෙයිද නැද්ද? යන්න පුළුවන් වෙයිද නැද්ද? ඉඳ තියෙයිද නැද්ද? වෙන වැඩක් ඇයිද? කවුරුවත් ඇවිල්ලා අමුත්තොයේයිද? ද ඔය විදිහට දුකක්. ඉතින් ආශාවක් එනවා. ආශා කරන දේ ඉෂ්ට කරගන්න ලැබෙනකල් ඒක දුකක්. ඒ ලැබුණාම අන්න හරි සතුටුයි. දැන් ඔය විදිහට කල්යාණ මිත්‍රවරුනි, මේ ආශාවේ තියෙනවා අංශ කීපයක්. එක අංශයක් තමයි ඔය ඉන්ද්‍රියයන් ආශ්‍රයෙන් ඇතිවෙන ආශාව. දැන් ඒක තමයි ආශාව විදිහට අපිට හොඳට පේන්නේ. තමන් තුළින් පේන්නේ, අන් අය තුළින් පේන්නේ. ආශාව විදිහට අපිට පේන්නේ ඔය මේ ඉන්ද්‍රයන් ත කෑම දෙන්න තියෙන ආශාව. රසවත් ආහාර ගන්න තියෙන ආශාව, ඒ ආශාව වෙනවා. ඒතකොට ඉතින් ඒ ආහාරේ නොගෙන හරි අමාරුයි. අහන්න ආශාවක් එනවා, කාගේ හරි කටහඬක්, සින්දුවක් මොකක් හරි. ඉතින් එතකොට ඒක අහන්න දෙන්නම වෙනවා. නොදී ඉන්නත් පුළුවන්. නමුත් ඉතින් එතන ලොකු අසහනයක්. මොන හරි බලන්න ආසයි, කාව හරි බලන්න ආසයි. ඉතින් එතකොටත් ඒ දේ නොබලා ඉන්න අමාරුයි. දැන් මේ විදිහට මේ ඔය ඉන්ද්‍රයන් පිනවන්න තියෙන ආශාව, ඉන්ද්‍රයන්ට කෑම දෙන්න තියෙන ආශාව, ඉන්ද්‍රයන් පෝෂණය කරන්න තියෙන ආශාව, මේක එක ආශාවක්. මේ ආශාවට කියනවා කාම තණ්හාව කියලා. එතකොට අපට ඔය බොහෝම ප්‍රශ්න ඉන්නේ ඔය කාම තණ්හාව නිසා. ඒ කියන්නේ ප්‍රශ්නයක් කියලා අප කලින් කිව්වේ දුක. බොහෝම දුක් අප ජීවිතේ විඳින්නේ ඔය කාම තණ්හාව නිසා. අනිත් පැත්තෙන් ඔය කාම තණ්හාව තෘප්තිමත් කරන්න තමයි අපේ ජීවිත කාලෙන් වැඩි හරියක් කැප වෙන්නේ. කෑම හොයන්න, ඒව රහට උයන්න, රහට කන්න, දේවල් බලන්න, අහන්න, ඒවට තමයි අපේ ජීවිතේ හොඳට බැලුවොත් වැඩිපුර කාලය කැප වෙන්නේ ඒවට. මේ කාම තණ්හාව සතුටු කරන්න. ඉතින් එයා සතුටු වෙනවා. දැන් රසවත් ආහාරයක් ගැන ආසාවක් ආවහම ඉතින් ඒක දුන්නහම එයා සතුටුයි. මොනවා හරි ගැන අපි හිතමු දොදොල් කියලා. ඉතින් එහෙම දුන්නහම කෑල්ලක් දෙනවා. ඉතින් සතුටුයි. මදි නම් තව කෑල්ලක් දෙන්න පුළුවන්. මදි නම් තවත් කෑල්ලක්. ඉතින් එහෙම දෙනකොට එක තැනක් එනවා ඇති කියන වෙලාව. එයා තෘප්තිමත් වෙනවා. ඔය ඉන්ද්‍රියන් පෝෂණය කරන්න තියෙන ආශාව බොහෝම ඉක්මනට තෘප්තිමත් වෙන එක. කවුරු හරි එක කතා කරන්න ආසයි. ඉතින් කටහඬ අහන්න ආසයි. ඉතින් කතා කරනවා. කතා කරගෙන කරගෙන යන්න. හරි උනන්දුයි, හරි සතුටුයි. හැබැයි ටික ටික ඒක එක්පා වෙනවා, එකාකාරී වෙනවා, ඇති වෙනවා. දැන් ඔය අප කියන කොයි කාමාශාවෙත් ස්වභාවය ඕක තමයි. ඒතර කාමාශාව නිසා, කාම තණ්හාව නිසා ඇති වෙන දුක් තියෙනවනේ. ඒ දුක්නේ අපි ප්‍රශ්න විදිහට ජීවිතේ දකින්නේ. කෑම බීම, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, ඔය ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න විසඳගන්න එච්චර අමාරු නැහැ. ලොකු දෙයක් ඕනේ නැහැ. බොහොම ටිකකින් මේ කාම තණ්හාව සතුටු වෙනවා. හැබැයි ඉතින් ආපහු මතුවෙන්න පුළුවන්. ආයෙත් බඩගින්න එනවා, ආයෙත් ආසා වෙනවා. හැබැයි ඒක එවලිට ඇති වෙනවා. දැන් අප කෙනෙක්ට හුඟක් ආශාව තියෙනවා, තණ්හාව තියෙනවා කියලා කියන්නේ ඔන්න ඔය ආශාව දිහා බලලා. ඔය ඉන්ද්‍රියන් ආශ්‍රයෙන් කොහොමද යා ගනුදෙනු කරන්නේ කියන එක දිහා බලලා. ඉතින් කෙනෙකුට පුළුවන් මේ ඉන්ද්‍රියන් පරිපාලනය කරගන්න. ඒවා සංවර කරගන්න පුළුවන්. ඉතින් එහෙම සංවර කරගත්තොත් ඒ ඉන්ද්‍රියන් තුලින් එන ආශාවන් ලොකුවට පේන්නේ නැහැ. Tamanට පේන්නෙත් නැහැ, අනිත් අයට පේන්නෙත් නැහැ. එතකොට පේන්නෙත් නැහැ. ඉතින් පේන්නේ නැති නිසා අපිට හිතෙන්න පුළුවන් මෙයා ආශාව නැති කෙනෙක්, ආශාව අඩු කෙනෙක් කියලා. හැබැයි ඒක ඇත්තක් තියෙයි. නමුත් මේ ආශාව කියන එක ඊට වැඩිය හුඟක් සියුම් දෙයක්. ඒතර මේකේ තියෙන රළුම ගොරෝසුම මතු පිටම ස්වභාවය තමයි ඔය ඔය ඉන්ද්‍රයන් ආශ්‍රයෙන් එන ආශාව. ඒක තමයි රළු ආශාවේ රළු මූණද. රසවත් කෑම කන්න, ගමන් බිමන් යන්න, ආශ්‍රය කරන්න, විනෝද වෙන්න, තමන් වටා පිරිසක් හදාගන්න. දැන් ඒවා. ඉතින් කෙනෙක් ඒ ඔක්කොම නැතුව ඉන්න පුළුවන්. ඉතින් අපිට හිතෙනවා මෙයාට කිසිම ආසාවක් නැහැ කියලා. ඉතින් මේ ආශාව එකක්, ආශාව එකක්, මමත්වය තව එකක්. මේ දෙක අතර සම්බන්ධයක් තියෙන්න පුළුවන්. හැබැයි මේ දෙකම එකක් නෙමෙයි. ඔය විදිහට බාහිර වශයෙන් පෙනෙන ආශාවන් නැති වුණාට මමත්වය කියන දේ දිගටම තියෙන්න පුළුවන්. හැබැයි අපිට ඒ මමත්වය තමයි ප්‍රශ්නය කියලා පේන්නේ නැහැ. අපිට පේන්නේ මේ ආශාව තමයි ප්‍රශ්නේ. ඒක තමයි ප්‍රශ්නේ විදිහට අප ගන්න, කවුරුත් ගන්න. හැමෝම උත්සාහ කරන්නේ ඒ ප්‍රශ්නේ විසඳන්න. සල්ලි හම්බ කරලා උත්සාහ කරන්නේ ඔය ආශාව කියන ප්‍රශ්නේ විසඳන්න. සල්ලි වියදම් කරලා කෙනෙක් මහන්සි වෙන්නේ ආශාව නැමැති ප්‍රශ්නේ විසඳන්න. යාළු වෙලා තරහ වෙලා උත්සාහ කරන්නේත් ඒ ප්‍රශ්නේ විසඳන්න. තනි වෙලා සහ පිරිවරින් උත්සාහ කරන්නේ ආශාව නැමැති ගැටලුවට උත්තරයක් හොයාගන්න. හැබැයි මූලික ප්‍රශ්නේ හැම තියෙනවා. එයා මේවා දිහා බල බල හිනා වෙවි ඉන්නවා. මේ මමත්වය කියන දේ කල්යාණ මිත්‍රවරුනි දකින්න ලේසි නෑ. අයිස්ක්‍රීම් එකක් කන්න තියෙන ආශාව දකින්න පුළුවන්. කෙනෙක් අයිස්ක්‍රීම් එකක් කනවා දිහා බලන් ඉඳලා අපට අනුමාන කරන්න පුළුවන් මෙයා මේ කෑදර කමින්ද කන්නේ නැද්ද කියලා. ඒක ලේසි. මොකද ඒක ඇහැට පේනවා, කනට ඇහෙනවා. ආශාව නෙමෙයි. හැබැයි ආශාවෙන් කරන දේවල් ඇහින් බලන්න පුළුවන්, කනින් අහන්න පුළුවන්. හැබැයි මමත්වය කියන දේ කනට ඇහෙන්නෙත් නෑ, ඇහැට පේන්නෙත් නෑ. කනට ඇහුන් නැති වුණාට, ඇහැට පේන්න නැති වුණාට සැබෑම සැබෑ ගැටලුව කල්යාණ මිත්‍රවරුනි තියෙන්නේ එතනයි. ඒ ගැටලුව තමයි විවිධ ස්වරූපයන්ගෙන් වරින් වර අපට ආමන්ත්‍රණය කරන්නේ. දැන් අර කාම තණ්හාව, ඒ යම් යම් ලක්ෂණ දේවල් වලට තියෙන ආසාව, දැන් ඒක බොහොම ඉක්මනට අප දැක්කනේ ඉවර වෙනවා කියලා, තෘප්තිමත් වෙනවා කියලා. පැය පහක් හයක් චිත්‍රපටියක් දිහා බලන් ඉන්න බෑනේ. පැයකින් දෙකකින් එපා වෙනවා, ඇති වෙනවා. ගීතයක් අහන්න ගියත් ඒක ටිකකින් අහලා ඇති වෙනවා. හැබැයි මේ මමත්වය කියන එකට ඇතිවීමක් නැහැ. එයා තෘප්තිමත් වෙන්නේ මොනවා ලැබුණත්. හැම වෙලේම ඉන්නේ අතෘප්තිය. එතකොට මෙතන දැන් ඔන්න අංශ දෙකක් අපිට පේන. එක අංශයක් තමයි ඉක්මනින් තෘප්තිමත් වෙන කෙනෙක් ඉන්නවා. එයාට තමයි කාම තණ්හාව කියන්නේ. එතන කාම තණ්හාවට ඕනේ දේ ලැබුණොත් එයා ඉක්මනට තෘප්තිමත් වෙනවා. ඒක නොලැබුණොත් ඉතින් ඒක ලොකු අසහනයක් අරගලයක්. හැබැයි එයාව සතුටු කරන්න පුළුවන්. తాවකාලික වශයෙන් හරි. తాවකාලික වශයෙන් හරි එයාව නිහඬ කරන්න පුළුවන්. ආ ඔයා මේකත් අරගෙන පැත්තකටලා ඉන්න කියලා මොන හරි බලන්න දෙයක් දීලා, අහන්න දෙයක් දීලා, කන්න දෙයක් දීලා ටිකක් එයාව තැන්පත් කරන්න පුළුවන්. ටික වෙලාවකට ත්‍යාපහුව එයා මතු වෙනවා. හැබැයි අර මමත්වය එයා කවදාවත් තෘප්තිමත් නොවන කෙනෙක්. එයාව තෘප්තිමත් කරන්න නම් කල්යාණ මිත්‍රවරුනි මේ ලෝකේ තියෙන හැම එකක්ම දුන්නත් බෑ. අන්න එහෙම කෙනෙකුත් මෙතන ඉන්නවා. බොහෝම ටිකකින් තෘප්තිමත් වෙන කෙනෙකුත් ඉන්නවා. ආශාව තියෙනවා. ඉතින් එයාට ඒ දේ ලැබුණාම එයා ඒ වෙලාවට තෘප්තිමත් වෙනවා. ඒ වගේම මොනව ලැබුණත් තව ඕනි කියන ඕක නෙමෙයි මට අහවල් දේ ඕනි, මෙයා නෙමෙයි අරය ඕනි. එහෙම කියන සදා අතෘප්තියෙන් අසහනයෙන් දුක් විඳින කෙනෙකුත් මෙතන ඉන්න, එයාට තමයි මමත්වේ කියලා කියන්නේ. එයා කවදාවත් තෘප්තිමත් වෙලා නැහැ. මේ සංසාරේ කවදාවත් එයා සෑහීමකටපත් වෙලා නැහැ. අන්න ඒ කවදාවත්ම සෑහීමකටපත් නොවුණු, කවදාවත්ම තෘප්තිමත් නොවුණු ඒ මමත්වය අඳුනා ගන්නයි මේ භාවනාව තියෙන්නේ. එතකොට භාවනාවේ කොටස් දෙකක් ගැන අපහල තියෙනවා. සමත විදර්ශනා. සමතයෙන් කරන්නේ අර මතු පිට තියෙන රළු ආශාව, කාම තණ්හාව කිව්වේ, කාමච්ඡන්දේ කියමුකෝ. අන්න ඒක ටිකක් සමනය කරනවා. එයාව ටිකක් පාලනය කරනවා. ඒක ලේසි. ලේසි කියන්නේ සාපේක්ෂ වශයෙන් ලේසි. හැබැයි එතනින්ම ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. දුක එහෙම්ම තියෙනවා. දැන් හිතන්නකෝ මොනවා හරි ආහාර කියන්නේ. දැන් ආහාර සාමාන්‍යයෙන් කෙනෙක් එයාට තියෙනවා එයාගෙම ආහාර පිළිබඳ රුචි අරුචිය. මේ විදිහට මේ දේ ඕනේ. එහෙම නැත්තම් කන්න බෑ. එහෙම නැත්තම් රහනේ. එහෙම නැත්තම් බඩ පිරෙන්නේ නැහැ. දැන් ඒකනේ කාම තණ්හාව කියන්නේ. එතකොට ඒක කල්යාණ මිත්‍රවරුනි සාමාන්‍ය භවනාවකින් පුළුවන් අඩු කරන්න. මොකද ඒවා ඇත්තට ප්‍රබල දේවල් නෙමෙයි. භවනාවෙන් හිත සංසුන් වෙනකොට, භවනාවෙන් හිත සැහැල්ලු වෙනකොට, භවනාවෙන් හිතට සතුටක් ලැබෙනකොට ඔය ආහාර වලින් ලැබෙන සතුටට වැඩිය මේ සතුට කොච්චර වටිනවද කියලා හිතනවා. ඉතින් අන්න එහෙම හිතනකොට භවනාවෙන් කෙනෙක් තෘප්තිමත් වෙනකොට, සතුටු වෙනකොට ඉතින් එයාට සතුටනේ ඕනේ. කෑම කාලත් හොයන්නේ සතුටනේ. නටලත් හොයන්නේ සතුටනේ. විනෝද ගමන් ගිහිල්ලත් හොයන්නේ සතුටනේ. ඉතින් කාම තණ්හාව කියන්නේ ඒකනේ. කොහෙන් හරි සතුට හොයනවා. එයා දන්නේ විදිහ තමයි ඉන්ද්‍රියන් පිනවා සතුටු වී. ඉතින් දැන් ඉන්ද්‍රියන් පිනවන් නැතුවම ඒ සතුට එයාට ලැබෙනව භවනාවේ. ඉතින් එයාට ඒක ඇති. දැන් ආයේ අර විදියට කෑම පස්සේ දුවන්න ඕනේ නැහැ, ඇඳුම් පස්සේ දුවන්න ඕනේ නැහැ, විලාසිතා පස්සේ දුවන්න අවශ්‍ය නැහැ. මොකද ඒව පස්සේ දිව්වේ සතුට හොයාගෙනනේ. ඒ සතුට දැන් මෙතනම තියෙනවනේ. ඉතින් ඒ නිසා එයා සංසුන් වෙනවා. කාම තණ්හාව සංසුන් වෙනවා. කාම තණ්හාව සංසිඳෙනවා. ඉතින් සමත භාවනාවෙන් ඒ නිසා තමයි කියන්නේ කාමච්ඡන්දය ප්‍රහීන වෙනවා. ඔය නීවරණවල පළවෙනි නීවරණය කාමච්ඡන්දය, ඒක ප්‍රහීන වෙනවා. ඒක ප්‍රහීන වෙන්නේ මේ භාවනාවෙන් කෙනෙක්ගේ හිත තැන්පත් වෙනකොට. භාවනාවෙන් කෙනෙක්ට සතුටක් ප්‍රීතියක් ලැබෙනකොට. එතකොට අර සතුට ප්‍රීතියට කොච්චර මහන්සි වෙන්න ඕනේද, කොච්චර ලාමකද කියලා හිතලා ඊට වැඩිය මේක සිව්, ඊට වැඩිය මේක ශාන්තයි, ප්‍රණීතයි. එතර කාම තණ්හාවේ ස්වභාවය අර ශාන්ත ප්‍රණීත දෙයට ඇලෙනවා. රළු දෙය අතහරින්මින් ශාන්ත ප්‍රණීත දෙයට එනවා. ඒක තමයි හැටි. ඉතින් මේ හැබැයි මේ දැන් ඔන්න භවනාවෙන් සතුටුනා කියන්නේ හිත සංසුන් හරි සතුටුයි. හැබැයි ඒක මදි. අර කාම තණ්හාවට ඇති වුණාට මමත්වයට මදි. මමත්වයට මොනවත් මදි. කැම කෑවත් මදි. කැම කෑව කියන්නේ කැම කෑවහම ඉතින් හරි සතුටුයි. දැන් බඩ පිරিলা. දැන් මමත්වේ තෘප්තිමත් වුණාද නැහැ. කුසගින්න තෘප්තිමත් වුණා. දිව පිනවන්න තියෙන ආසාව දැන් නැහැ. දැන් මොනවත් කන්න හිතෙන්නේ නැහැ. මොනවල දැක්කත් කිසි ආසාවක් එන්නේ නැහැ දැන්. හොඳටම තෘප්තිමත් වෙලා. හැබැයි මමත් එයාට මදි. එයාට දැන් තව මොනවා හරි කරන්න ඕනේ. දැන් ටිකක් නිදා ගන්න ඕනේ. දැන් පොතක් බලන්න ඕනේ. දැන් ටිකක් ඇවිදින්න ඕනේ. රූපවාහිනිය බලන්න ඕනේ. දැන් එයා තෘප්තිමත් වෙලා නැහැ. එයා ඉල්ලනවා තව දෙයක්. ඉතින් රූපවාහිනිය බැලුවා කියන්නකෝ. ඉතින් ඒක බලන් බලන් යනකොට ඔන්න ඇහැ පිනවෙනවා, කන පිනවෙනවා. එහෙම එහෙම ගිහිල්ලා දැන් ඇහැටත් ඇති කනටත් ඇති. ඒ ඇහැ කන පිනවන්න තියෙන ආසාව ඉවර වෙනවා. එයා තෘප්තිමත් වෙනවා. නමුත් මමත්වයට මදි. එයා දැන් ඉල්ලනවා ටිකක් හාන්සි වෙන්න. කෙනෙක් හම්බ වෙන්න. එයා තෘප්තිමත් වෙලා නැහැ. කුස පිරෙන්න ආහාර ලැබුණත් මමත්වය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඇහැයි කනයි පිරෙන්නම රූපයි සබ්දයි ලැබුණත් කාම තණ්හාව තෘප්තිමත් වුණාට මමත්වය තෘප්තිමත් වෙන්නේ නැහැ. ඉතින් මේ හැම සතුටකින්ම පස්සේ අතෘප්තිය එන්නේ නිසා. කල්යාණ මිත්‍රවරුනි, සතුට එකක්, තෘප්තිය තව එකක්. එතකොට සතුට තියෙනවා, තෘප්තියක් නැති ජීවිත තමයි අප ගත කරන්නේ. දුක්පත් විදිහට හරි, පොහොසත් විදිහට හරි, සුඛෝපභෝගීව හරි, අල්පේච්ඡව හරි, තනිවම හරි සහ පිරිවරින් හෝ ඔබත්මාත් සතුටින් තමයි ඉන්නේ. හැබැයි අතෘප්තියෙන් මේ දෙකම එකට යනවා. ඒක තමයි ලස්සනම කාරණේ. සතුටක් තියෙනවා, මදි කියන එකක් තියෙනවා. සැපක් තියෙනවා, ජීවිතයේ ඕන පද. හැබැයි මදි කියන එකත් එක්කම තියෙනවා. ඉතින් මෙන්න මේ මදි කියන්නේ කවුද? වෙනස් දෙයක් ඕනේ කියන්නේ කවුද? කාටද මේ මොනවා ලැබුණත් මදි මදි කියමින් අතෘප්තියෙන් කෑ ගහන්නේ කවුද? අන්න එයාව හොයාගන්න එකයි ඊළඟ කාර්ය භවනාවේ. දෙයකට තමයි විදර්ශනාව කියන්නේ. කාමතේ යන්නේ අතෙන්ට විතරයි. කාමච්ඡන්දේට විතරයි. හැබැයි අර සියුම් තැනට යන්නට නම් ගැඹුරකට යන්න ඕනේ. ඊට වැඩිය විනිවිද යෑමක් ඕනේ. දැන් කල්යාණ මිත්‍රවරුනි, මේ සාමාන්‍ය ජීවිතයේ උනත් ওই දෙක වෙන් කරලා අඳුනගන්න අමාරුයි. කෙනෙක් බොහොම ලස්සනට අඳිනවා, ධනවත් විදිහට බොහොම මිලාදික දේවල් අඳිනවා, අලුත් ඇඳුම් අඳිනවා. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයාට ලොකු ආශාවක් තියෙනවා. කෙනෙක් ඉන්න පුළුවන් ඔහෙ මොනවා හරි අඳිනවා, ඒවා හරි ලාභයි බාලයි, සමහර විට පොඩි වෙලා ඉරිලා. ඉතින් ඒ දෙන්නව දිහා බලලා කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයාට කිසිම ආශාවක් නැති කෙනෙක්. අර ඔහෙ මොනවා හරි අඳින කෙනා. එහෙම නැතුව අර තෝරලා පිළිවෙලකට ලස්සනට ඉස්තරම්ම මිලාදික ඇඳුම් අඳින කෙනා දිහා බල්ල හිතෙන්න පුළුවන් මෙයාට පුදුම ආශාවක් තියෙනවා. දැන් මෙහෙම තීරණය කරන්න බැහැ කල්යාණ මිත්‍ර. මොකද ඔතන මමත්වය වෙනම රඟපෑමක යෙදෙන්නේ. දැන් මමත්වයේ දකින්න ලේසි නෑ. මමත්වයේ ওই දෙන්නා එක්කම ඉන්නවා. ලක්ෂණට අඳිමින් මමත්වය එයාට ඕන දේ කරගන්න. ඒ වගේම අර අල්පේච්ඡව ඇඳුම් අඳිමින් ඒත් එතන මමත්වයේ තියෙන්න පුළුවන්. ඉතින් කාටද මමත්වයේ වැඩි කාටද මමත්වයේ අඩු කියා ඔය බාහිරින් බලලා කියන්න බෑ. ඒ සඳහා අභ්‍යන්තරයේ දකින්නට ඕනේ. තමන්ගේ අභ්‍යන්තරයේ දකින්නට ඕනේ, අනිත් අයගේත් අභ්‍යන්තරයේ දකින්න ඕනේ. ඒ අය ගැන තීරණයකට එන්න නම් ඉතින් ඒක ලේසි නෑ. ඔය එක මේ භාවනානි යෝගියෙකු හිටියා හුදකලාව. මෙයා ජීවිත කාලෙම හුදකලාවි තමයි හිටියේ. ඉතින් මේ භාවනාව ධර්මයේ ආධ්‍යාත්මිකත්වය ගැන උනන්දුවත් තියෙන කෙනෙක් හිටියා. මෙයා මේ ආධ්‍යාත්මික වශයෙන් මේ උනන්දු වෙන තැනැත්තා. ඉතින් විවේක ලැබෙන වෙලාවට යම් යම් ආධ්‍යාත්මිකයි කියලා කියන පුද්ගලයන් හොයාගෙන ගිහිල්ලා එයාත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් දවසක් මේ තැනැත්ත ගියාර යෝගියා හොයාගෙන උදකලාව. ඉතින් ගිහිල්ලා කතා කරමින් ඉන්න ගමන් ඇහුවා, ඔබට ගෝලියෝ නැද්ද? කොහේ මට ගෝලියෝ නැහැ. මම දැන් අවුරුදු 20ක් වෙනවා භාවනා කරලා. මං කවදාවත් ගෝලයක් හදලා නැහැ. එතකොට අර ගවේෂකයා කියනවා, මා දන්න තවත් යෝගියෙක් ඉන්නවා. එයාත් හොඳට භාවනා කරනවා. දැන් එයාට හරියට ගෝලියෝ ඉන්නවා. හැම තැනම ශිෂ්‍යෝ ඉන්නවා. එතකොට මේ හුදකලාව යෝගියා කියනවා, මට එහෙම ආශාවක් නැහැ. ඒ ආශාවෙන් මම නිදහස්. ඉතින් බැලූ බැල්මටම පේනවා, පේන්න ඉඩ තියෙනවා, මෙයා බොහෝම ආශාව අඩු කෙනෙක් වගේ. මොකද ගෝලයක් හදාගන්නවත් ආශාව නැතුව මේති ඇත්තට. ඉතින් අර ගෝලයෝ ගොඩාක් හදාගෙන ඉන්න ඒ ගුරුවරයා පෙන්නුවේ ගොඩාක් ආශාව තියෙන කෙනෙක් විදිහට. ඉතින් මෙයාට ප්‍රශ්නෙකුත් නෑ. දැන් එහෙම කිව්වහම මේ අරයට හුඟක් ආශාව තියෙන. ඉතින් මට ඒ ආශාව නෑ. බොහොම නිවිලා කිව්වා. සැහැල්ලුවෙන් කිව්වා, මට එහෙම ආශාවක් නෑ. මට ජීවිත කාලෙ මෙහෙම ආශාවක් තිබිලා නෑ. එතකොට මේ ගවේෂකයා කියනවා, මා දන්න තවත් යෝගියෙකු ඉන්නවා. එයාත් ඔබ වගේ කිසිම ගෝලයක් හදාගන්නේ නෑ. එයත් ඔබ වගේම කිසිම ආශාවක් නැති කෙනෙක්. දැන් ඒක ඇහුවා විතරයි මෙයා ටිකක් කලබල වුණා. දැන් මුල් කාරණේ කියනකොට කිසිම කලබලයක් නැතුව අහගෙන හිටියේ. හැබැයි දැන් මෙතනදී ආ කලබල වුණා. කලබල වෙලා ටිකක් කවුද ඒක වෙන්න බෑ. ටිකක් ඒ එතෙන්දී මෙයාට ප්‍රශ්නයක් ආවා. අන්න ඒ ප්‍රශ්නේ ආවේ මමත්වයට. දැන් අර මුල් උදාහරණෙදී එතන මමත්වයට ගැටලුවක් නැහැ, කිසි තරඟයක් නැහැ එතන. එක්කෙනෙකුට ගෝලිය ගොඩාක් ඉන්නවා, දැන් මට නැහැ. ඉතින් තරඟයක් නැහැ නේ එතන. දැන් මෙන්න Tamanට සමාන කෙනෙක් ලැබිලා ඉන්නවා. දැන් තරඟකරුවෙක් ඉන්නවා. එකම දහවන පතේ දැන් දෙන්නයි ඉන්නේ. කලින් අවස්ථාවේ දෙන්න හිටියේ දහවන පත දෙකක. ඉතින් තරඟයක් නැහැ. තරංගයක් නැති තැනක මමත්වය මතුවෙන්නේ නැහැ කල්යාණ මිත්‍රවරුනි. මමත්වය මතුවෙන්න නම් තරංගයක් දෙන්නට ඕන. Tamante ඉන්නට ඕනේ ප්‍රතිවාදියෙක්. ප්‍රතිවාදියා කියන්නේ Taman යන පැත්තටම යන කෙනෙක්. විරුද්ධ පැත්තට යන කෙනෙක් නෙමෙයි මෙතන ප්‍රතිවාදියෙක් කියන්නේ. Taman වගේම කෙනෙක් ඉන්නවා. අන්න එතකොට තමයි මමත්වයට රිදෙන්නේ, පහරවදින්නේ. එතකල් එයා ඔළුව හංගගෙන ඉන්න සර්පේකු වගේ. හැබැයි ගල් කැටියක් වැදුනොත් තමයි පෙනේ පුප්පන්නේ. ඒ වගේ කල්යාණ මිත්‍රවරුනි, මමත්වය ඕනෑම තැනකින් අවදි වෙන්න පුළුවන්. හැබැයි ඒ සඳහා තමන්ට රිදෙන්න ඕනේ. ඉතින් තමන්ට රිදෙන්නේ තමන්ට ප්‍රතිවාදියෙක් ලැබුණොත් තමයි. ප්‍රතිවාදියෙක් නැති තැන රිදීමක් නැහැ. තරඟකාරයෙක් නැහැ. නිතරගෙම්ම තමන් තමයි පළවෙනි. නිතරගෙම්ම තමන් තමයි ජයග්‍රාහකයා. ඉතින් තරඟයක් නැති තැනක නිතරගෙම්ම තමන්ට ජය ලැබෙනකොට මොකටද දුවන්නේ? මොකටද කලබල වෙන්නේ? මොකටද වාද කරන්නේ? ඉතින් ඒ බඳු තැන්වල මමත්වය නෑ වගේ ඉන්නවා. හැබැයි කොයි වෙලේද තරඟකරුවෙක් ලැබෙන්නේ? කොයි වෙලේද තරඟයක් තියෙන්නේ? අන්න එතනදී මමත්වයට බෑ පරාජය පිළිගන්න. එයා ලෑස්ති නෑ පරාජය පිළිගන්න. එයා ලෑස්ති නෑ පසුබහින්න. කොහොම හරි කොහොම හරි එයා නැගිටලා අන්න එයාට රිදෙනවා. ඒ රිදීම නිසා එයා කලබල වෙනවා. ඉතින් ওই විදියට කල්යාණ මිත්‍රනි මේ මමත්වයේ ඕනෑම දෙයක් එක්ක එන්න පුළුවන්. දැන් භාවනාවෙන් හොඳටම හිත සංසුන් වෙලා ඊටාම සියුම් තත්යකට ඇවිල්ලා හොඳ සමාධියක ඉන්නවා කියන්නේ. දැන් මේ ධ්‍යාන ගැන මුණත් කතා කරනකොට. ඉතින් එතන නෑනේ ඉන්ද්‍රියන් පිනවන්න ආශාවක්. ඔහේ ඉන්න පුළුවන්. හැබැයි මමත්වයේ හොඳට තියෙනවා ඉතින්. හොඳට තියෙනවා කියන්නේ මමත්වයේ එතන තියෙනවා. මමත්වයෙන් තොර අවස්ථාවක් නෙමෙයි. මම තමයි මේ භාවනා කරන්නේ. මට තමයි මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. මගේ හිත සංසුන්. මම ඉන්නේ මේ ධ්‍යාන, මේ සමාධි. ඒ විදිහට මමත්වය මොනවද එතන තියෙන්නේ? ඒක අල්ලාගෙන තමන්ව හදාගන්නවා. සීලෙන් මමත්වය මතුවෙන්නේ. මම සිල්වත් කෙනෙක්. දැන් මේක තමයි ස්වභාවය. ඔය ඊටාම දුස්සීල විදිහට කිසිම ගුණධර්මයක් නැතුව හැමෝටම කරදර කරමින් හිටිය මිනිස්සෙ. ඉතින් මෙයාව හදන්න බැරි වුණා දෙමව්පියන්ටවත්, පාසලටවත්, පොලිසියටවත්, හිරගෙදරටවත්. ඉතින් දවසක් ඒ හිටිය මේ තාපස කෙනෙක් කුට මෙයා ගැන කරුණාවක් ඇතිලා මේ මනුස්සය නිකං විනාශ වෙනවා, තමනුත් අනිත්‍යයටත් කරදර කරනවා, මෙලවත් විනාශ කරගන්නවා, එලවත් විනාශ කරනවා, ඒ නිසා මෙයාට උදව් කරන්න ඕනේ කියලා කිව්ව තාපස්තුමා එන්න මයිත් එක්ක යන්න. ඉතින් මෙයාත් ආවා. දැන් කවුරුවත් ගණන් ගන්නෙත් නැහැනේ. හැමෝම පව්කාරයා, කාලකන්ණියා, කරුමක්කාරයා කියලානේ බනින්නේ, අපරාධකාරයා. ඉතින් මේක හොඳයි. හැමෝම එහෙම මට බනින හැමෝම මේ තාපසතුමාට ගරු කරනවා. ඉතින් මට බනින හැමෝටම වැඩිය මේ තාපසතුමා උතුම්. ඉතින් එහෙම කෙනෙක් තමයි දැන් මට එන්න කියන්නේ කියලා ගියා. ඉතින් එහෙම ගිහිල්ලා මේ තාපස්තුමා කවද හැමදාම උදේ පාන්දර අපේ ධර්මයේ හැටියට, ආගමේ හැටියට උදේම නැගිටලා ටිකක් ආගම සිහි කරන්න ඕනේ. ඒක හැමෝම කරන්න ඕනේ. එහෙම නැත්තම් අපාය යනවා. ඉතින් දැන් මෙයාත් පහෝදා උදේම නැගිටලා ආගම සිහි කරනවා. ඉතින් ආගම සිහි කරලා මේ දැන් ඒ තාපසාරාමේ, තාපසාරාමෙට ගිහිල්ලා මෙයා ආගමසි කළා. ඉතින් මෙයා උදේ පොඩ්ඩක් බලනකොට සමහර තාපසවරු තාම නිදි. එතකොට මෙයා ඇවිල්ලා අර නායක තාපසතුමාට කියනවා, බලන්නකෝ තාපසතුමනි, අර ඔක්කොම ලපාය යනවා. අපි දෙන්න විතරයි දිව්‍ය ලෝකයේ. ත්‍රිමි තාපසතුමා කියනවා, ඔබ බලන්න එක දවසක් උදේ නැගිටලා ආගම සිහි කරලා කොච්චර ලොකු මමත්වයක් හදාගත්තද. මෙතෙක් කාලයක් ඔබ හිටියේ ඉතාම අපරාධකාරී, කොහොමත් අපාය යන කෙනෙක් තමයි ඔබ හිටියේ. ඒක ඔක්කොම අමතක වෙලා මේ එක දවසක් උදේ මිනිත්තු පහක් ආගම සිහි කරලා මේ ජීවිත කාලෙම තවුත්තම් පුරණයට වැඩිය ලොකු මානයක් හදාගෙන ඒ අය දිහා බලනවා දැන් දුකතිගාමී අය දිහා බලන විදිහට. මේක තමයි මමත්වය මතුවෙන්න පුළුවන් හැටි. කල්යාණ මිත්‍ර මේක ඕනෑම තැනක ඕනෑම වෙලාවක එන්න පුළුවන්. එයාගෙන් තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ. අර කාමච්ඡන්දය මුලම තියෙන එක. ඒක තමන්ට දකින්නත් පුළුවන්, මන් දැක්කේ නැත්නම් තව කෙනෙකුට පෙන්වලා දෙන්නත් පුළුවන්. ඔයා මෙතනදී බොහොම කෑදරකමින් හිටියේ. ඒක ඕන කෙනෙකුට දකින්න ලේසි. හැබැයි මේ මමත්වය තමයි ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය අපිට පේන්නේ නැහැ ලේසි. එයා බොහොම දක්ෂ වෙස්මාරු කරන්නේ. ලෞකික දෙයින් ආධ්‍යාත්මික දෙයට එයාට වෙස්මාරු කරන්න පුළුවන්. ඉතින් එතකොට අපි හිතන්නේ එතන මමත්වය ඇති කියලා. ඉතින් ඒ මමත්වය උඩ කල්‍යාණ දැන් එයාගේ ස්වභාවය තමයි මේ මමත්වයේ ස්වභාවය තමයි හැම තැනකදීම කැපී පෙනෙන්න උත්සාහ කරන එක. මේ මමත්වයේ හැටි. එතකොට දැන් මේ කැපී පෙනෙන්න කිව්වහම කොහොමද කැපී පෙනෙන්නේ? අන්න එතන සීමාවක් නැහැ. ඕන තරම් ඕන විදිහකට කැපී පෙනෙන්න පුළුවන් යා. ලස්සනට ඇදලා කැපී පෙනෙන්න පුළුවන්. ඉතින් අපි කැපී පෙනෙන්න අඳිනවා කියන්නේ එහෙමයි. එහෙම නෙමෙයි ඉතින්. ඔක්කොමලා ලස්සනට අඳින තැනක කෙනෙකුට පුළුවන් ඔහේ ඇඳුමක් අඳින්න යන්න. හැබැයි ඒක තුලත් තියෙන කැපී පෙනෙන්න. මොකද එයා කැපී පෙනෙනවා. ඔය සමහර අපරාධකරුවන් ගැන මනෝවිද්‍යාත්මක විශ්ලේෂණය කරනකොට මතුවෙන කාරණයක් තමයි ඒ ඇත්තෝ අපරාධ කරන්නේ කැපී පෙනෙන. මොකද අපරාධයක් කළ ගමන්ම පත්තරවල වැටෙනවා, රූපවාහිනියේ වැටෙනවා, එක එක රැයින් මහා ජනප්‍රිය කෙනෙකු බවට පත් වෙනවා. ජනප්‍රිය කොහොමදක් ප්‍රසිද්ධ කෙනෙකු බවට පත් වෙනවා. දැන් එහෙම ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න බෑනේ හොඳ විදිහට. ලේසියෙන් කොච්චර මහන්සි වෙන්න ඕනේද? දැන් ඔය ඉතාම දක්ෂ චිත්‍ර ශිල්පීන් ඉන්නවා, ප්‍රතිමා නිර්මාණකරුවන්. එහෙම ඒ කෙනෙක් ප්‍රතිමාවක් අඹන්න, දැන් ඔය මයිකල් ආන්ජලෝ වගේ කෙනෙක් ප්‍රතිමාවක් අඹන්න අවුරුදු ගණන් ගන්නවා. ඉතින් එහෙම අවුරුදු ගණන් අරගෙන නිර්මාණය කරන ප්‍රතිමාවකින් තමයි ලෝක ප්‍රසිද්ධ වෙන්නේ. දැන් ඒ විදිහට ලෝක ප්‍රසිද්ධ වෙන්න නම් අවුරුදු ගාණක් කැප වෙන්න ඕනේ. ඒ විතරකුත් මදිනේ කුසලයක් තියෙන්න එපා. ඒ නිර්මාණ ශිල්පීයත්වයක් තියෙන්න එපා. එහෙම නැතුව කොච්චර මහන්සිනවත් බෑනේ. හැබැයි එබඳු අවුරුදු ගාණක් මහන්සිලා ඉතාම විශිෂ්ට කලාකරුවෙක් නිර්මාණය කරන කලාකෘතියක්ට පුළුවන් කෙනෙකුට ගිහිල්ලා තින්ත ටිකක් හදන්න. ඒක විනාශ කරන්න. එක පින්සල් පාරකින්, එක නියම් පාරකින්, එක මිටි පාරකින් කඩලා ගන්න. ඒකෙන් අර වගේ මෙයක් ජනප්‍රිය වෙනවා. ජනප්‍රියනේ ප්‍රසිද්ධ වෙනවා. ඉතින් එහෙම ප්‍රසිද්ධ වෙච්ච අයගෙන් අහනකොට මේ ඇයි මේ අපරාධ කළේ කියන්නේ මට ප්‍රසිද්ධ වෙන්න ඕන නිසා. මයිකල් ආන්ජලෝ මට්ටමටම මාධ්‍යම් ප්‍රසිද්ධයි. හැබැයි ඒ කිසිම මහන්සියකින් තොරව, කිසිම කුසලතාවයකින් උත්තරව අන්න මමත්වයේ හැටි මමත්වයේ කැපී පෙනෙන්න බලනවා. හැබැයි ඒ කැපී පෙනෙනකොට එතෙන්ට නෑ සීමා. මේ විදිහටයි කැපී පෙනෙන්නේ කියලා. ඉතින් අපි හිතන්නේ මේ කැපී පෙනීම ගත්තාම හැම වෙලෙම මේ එක පැත්තකින් ලස්සනට අඳින පැත්තෙන් නෑ. එහෙමත් පුළුවන්. එහෙම නැතුවත් පුළුවන්. දැන් අපි හිතනවා කෙනෙක් කැපී පෙනෙනවා කෑ ගහලා කතා කරලා ඔක්කොගෙම අවධානය අරගෙන. ඒක විදියක්. ඒ අතර කෙනෙකුට පුළුවන් නිහඬව ඉඳලත් කැපී පෙනෙන්න. අර කෑ ගහන පිරිසක් මැද්දේ කෙනෙක් නිහඬව ඉන්නවා. ඒතකොට එයා හොඳට කැපිලා පේනවා. ඉතින් මේ ඔක්කොම දුවනවා. ඉතින් කැපී පෙනෙන්න නම් පළවෙනියා වෙලා යන්න එපැයි. හයියෙන් කෙනෙකුට පුළුවන් අන්තිමයා වෙලා හිමීට යන්න සංසුන්න. කිසි කලබලයක් නැතුව. ඒතකොට එයා ඔක්කොටම වැඩිය කැපිලා පේනවා. අර ඔක්කොම දුවන අය මැද්දේ දුවන්නේ නැති කෙනා කැපිලා පේනවා. ඉතින් මේක තමයි හැටි. මේ මමත්වයට අවශ්‍ය නම් ලෞකික වෙස්යක් ගන්න පුළුවන්, අවශ්‍ය නම් ධනවත් වෙස්යක් ගන්න පුළුවන්, අවශ්‍ය නම් දුක්පත් වෙස්යක් අරගෙන කැපී පෙනෙන්න පුළුවන්, අවශ්‍ය නම් ධාමරික වෙස්යක්, අවශ්‍ය නම් සිල්වත් වෙස්යක්, අහිංසක වෙස්යක්. ඉතින් එතන මේ විවිධත්වය නිසා දැන් මේ මමත්වයේ කියන එකට හැඩයක් නැහැ. ඒ නිසා අච්චුවක් නැහැ. මෙන්න මේ විදිහටයි මමත්වයේ. දැන් ඉන්ද්‍රියන් පිනවීම ගත්තාම අච්චුවක් තියෙනවා. මොනවා හරි කණ්ඩ ආසද ඒක ඉන්ද්‍රියන් කාම ආශාව. මොනවා හරි බලන්න ආසද ඒක හොඳ නරකක් නැහැ. මොනවද බලන්න ආසක්? ඉතින් ඒක ඇහැ පිනවන්න තියෙන ආශාව. ඒ කාමච්ඡන්දේ කාමතණ්හාව. ඒ නිසා තේරුම් ගන්න ලේසි. එයත් එක්ක වැඩ කරන්නත් ලේසි. හැබැයි මේ මමත්වයට එහෙම නිශ්චිත හැඩයක්, ඕ නිශ්චිත පාටක් නැහැ. නිශ්චිත හැඩයකුත් නැහැ, නිශ්චිත පාටකුත් නැහැ, නිශ්චිත ස්වરૂපයකුත් නැහැ. ඕනෑම දෙයක හැඩය ගන්න පුළුවන්. ආධ්‍යාත්මික පුද්ගලයෙකුගේ හැඩය ගන්න පුළුවන්, ධාමිතිකයෙකුගේ හැඩය ගන්න පුළුවන්, සිල්වත් කෙනෙකුගේ හැඩය ගන්න පුළුවන්, අහිංසක කෙනෙක්ගේ පාට ගන්න පුළුවන්, නායකයෙකුගේ, ලොක්කෙකුගේ, ප්‍රබලයෙකුගේ ස්වરૂපයට පත් වෙන්න පුළුවන්, දුබල අහිංසක කෙනෙකු බවට පත් වෙන්න පුළුවන්. හැම තැනකින්ම එයාට පුළුවන් එයාගේ දේ කරගන්න. ඉතින් ඒ නිසා මේ ඔය ආශාව කියලා බොහෝ ආගම් දහම්වල උගන්වන්නේ ඔය කියපු ආශාව, අර ලෞකික ආශාව, අර කාම ආශාව. බුදුදහම තමයි කියන්නේ ඕක නෙමේ ප්‍රශ්නේ. ඕක මේ ප්‍රශ්නේ බොහෝම මතුපිට රළු දෙයක් විතරයි. සැබෑම ප්‍රශ්නේ තියෙන්නේ ඔතන නෙමේ, මමත්වේ. ඒ නිසා එයාව හොයාගෙන යන්නේ. ඉතින් එයා හොයාගෙන යන ගමනේදී අර කාම තණ්හාව හරහා තමයි යන්න වෙන්නේ. ඉතින් එතකොට කාම තණ්හාවේ අඩුවීමක්, එයාගේ සංවර වීමක්, කාම තණ්හාව පාලනය වීමක් සිද්ධ වෙනවා. හැබැයි එතන නෙමෙයි නැවතුම්පල. මක් නිසාද? එයා නෙමෙයි මුදු මුල මේ ප්‍රශ්නේ. ඉතින් මේ හැම වෙලේම අපි බලන්නේ කැපී පෙනෙන්න. කැපී පෙනෙන්න කියන්නේ අවධානය ගන්න. ඒක තමයි මමත්වයේ ඉන්නේ ලොකු පිපාසයක. එයාට අවධානය නැති වුණොත් ජීවත් වෙන්න බෑ. මමත්වයේ ආහාරය තමයි අවධානය. කාගෙන් හරි කමන්නේ යාට ඕනේ අවධානය ගන්න. ඒ නිසායි කැපී පෙනෙන්න බලන්න. කාගෙන් හරි කමක් නෑ. කූඹියෙක්ගෙන් හරි කමක් නෑ. පූසෙකුගෙන්, බල්ලෙක්ගෙන් හරි කමක් නෑ. අවධානය ලැබෙනවද බලන්න සතුටු වෙන්නේ නැද්ද කියලා. කාගෙන් හරි, හොරෙක්ගෙන් හරි කමක් නෑ, පිස්සෙක්ගෙන් හරි කමක් නෑ. Tamanට සැලකිල්ලක් ලැබෙනකොට, ගෞරවයක් ලැබෙනකොට හිතේ සතුටක් එන්නේ නැද්ද බලන්න. අන්න මමත්වයට පෝර වැටෙනවා. මමත්වයට ආහාර ලැබෙනවා. මමත්වයට ශක්තිය ලැබෙනවා. එයා ඇහැරලා එනවා. එයා සතුටු වෙනවා. ඉතින් අප ජීවිතයේ කරන බොහෝ දේවල් අරන් බලන්න, මේවා අපිට ඕන නැති වුණත් මේ සැලකිල්ල ගන්න. ඒවා නොකළොත් අපිට තියෙන සැලකිල්ල නැති වෙනවා. ඒ දේවල් නොකළොත් අපේ සමාජ තත්ත්වයට හරිනේ. දේ විදියට හිතලා අප කොපමණ දේ කරනවද? අපට ඕනේ මහ කරදරයක්. අපේ ඇත්තටම හැඟීමකුත් නැහැ. හැඟීමකුත් නැති වුණාට, ඕනෙත් නැති වුණාට කරන දේවල් හුඟක් තියෙනවා. සමාජ සැලකිල්ල, සමාජ අවධානය ගන්න හැම තැනකම ඒක තියෙනවා. හැම දෙයක් එක්කම, වාහනයක, ගෙවල් දොරවල් එක්ක, කෑම බීම එක්ක. දැන් බලන්න මේ අප තනියම ඉන්නකොට ආහාර ගැනීමයි, කන දේවල් මොනවද කන්නේ, කොච්චර කනවද, කොහොමද කන්නේ, පිරිසක් ඉන්න තැනක ආහාර ගන්න වුණොත් බලන්න වෙනස. එකම බඩගින්නට කන්නේ. ඒ කනේ වගේ සිද්ධ වෙන්නේ එකම දේනේ. ශරීරයට බඩ පිරෙනවා, ශරීරයට ශක්තිය ලැබෙනවා. නමුත් තනියම ඉන්න දවසක ගෙදර ඔය මොනවා හරි තම්බගෙන කනවා. හැබැයි අමුත්ත ගොඩක් එක්ක කෑමක් කන්න වුණොත් අපි එහෙම කන්නේ නැහැ. එතනදී වෙනස්. එතනදී ඊට වැඩිය අපි හිතනවා අර බඩගින්න ගැන නෙමෙයි. දැන් බඩගින්න කියන්නේ දිවට දැනෙන රහ කියන්නේ ඒක ආශාව. ඒ සඳහා කෑම කනකොට එතන ආශාවනේ. ඒක විතරක් නෙමෙයි එතන. ඊළඟට බලන්න දැන් මේ විදියට ඔය මොනවා හරි ඔය බතල අලයක් සම්බගෙන කෑවොත් මොකද හිතන්නේ? මගේ රස්සාව ගන්න තැන ආයි. එයයි මං ගැන මොනවා හිතයිද? බඩගින්නට නම් මට ඇති. මං කැමති අන්තික රහයි. මං ආසයි මේ විදියට මොනවා හරි කන්න බට්ටික සම්බෝලයක් එක්ක. ඒ වුණාට මගේ තත්ත්වෙට මොකද වෙන්නේ? එහෙම හිතලා අපි කැමති නැති වුණත් ඒ දේවල් කන්න අපි එහෙම හදාගෙන යනවා. අන්න ඒක තමයි මමත්වයේ කියන්නේ. ওই දෙක වෙන් කරලා අඳුන ගන්න පුළුවන් හරි ලේසියෙන්. ඔය කාම ආශාවයි නැත්නම් කාම තණ්හාවයි මමත්වය. ඉතින් සමහර විට මමත්වේ නිසා අපි ආශ කරන දේවල් කරන්නේ නැහැ. මමත්වයට හරි නැති නිසා. ඇඳුමත් ඒ වගේ. අපි අඳින්න කැමති ඇඳුමක් තියෙනවා, අපේ ශරීරයට ගැළපෙන ඇඳුම් තියෙනවා, දේශගුණයට ගැළපෙන ඇඳුම් තියෙනවා. ඒවා අපි තනියම ඉන්නකොට සමහර විට අඳිනවා. නමුත් පිරිසක් එක්ක ඉඳ වෙනකොට අපි බලනවා ඊය අය මොකද්ද හිතන්නේ මෙහෙම එකක් ඇඳන් කියලා. මගේ තත්ත්වෙටම අර මගේ තත්ත්වෙ කියන්නේ මමත් ඒකට මොකද වෙන්නේ? ඉතින් එහෙම හිතලා අන්න එයාට එයාව සතුටු කරන්න එයා කැමති ඇඳුමක් අඳිනවා. ඉතින් මේ ජීවිතයේ පුරාම කල්යාණ මිත්‍රෝනේ අපි කරන්නේ ලොකු බොරුවක්. ඒ කියන්නේ මේ මමත්වය කරන්නේ ලොකු රඟපෑමක්. ඒ නිසායි මේක අවිද්‍යාවක් කියලා කියන එක බොරුවක්. ඇත්තක් නෙමෙයි මමත්වය කියන්නේ. මමත්වයෙන් කරන දේවල් වල හරයක් ඇත්තක් හොයන්න බෑ. ඒකේ හරයක් නෑ, ඒක નિસારුයි. ඉතින් ජීවිතේ පුරාම දැන් හිතන්නකො කවුරු හරි දැන් සමාජයේම ගරු කරන කෙනෙක් ඉන්නවා කියලා ආගම පැත්තෙන් හරි කොහොම හරි සමාජයෙන් පිළිගන්නවා අය. එතකොට ඉතින් අපිත් ගරු කරනවා. අපිට ඕනේ අපේ කිසි ගෞරවයකුත් නැහැ. ගෞරවයක් නැති වුණත් අනිත් අය ඉදිරියේ අවඥාවට ලක් වෙනම තකමැති නිසා අපි ගරු කරනවා. ඉතින් ඔහොම තමයි මේ අපේ ජීවිතේ යන්නේ. ඔය බොරුවත් එක්ක. ඉතින් ඔය බොරුවට තමයි අපි මේ අහු වෙලා ඉන්නේ. ඒක තමයි හැබෑම ප්‍රශ්නේ. රහ කෑම කන්න තියෙන එක නෙමෙයි හැබෑ ප්‍රශ්නේ. නාට්‍යයක් බලන්න තියෙන එක නෙමෙයි හැබෑ ප්‍රශ්නේ. ඒක ප්‍රශ්නයක් තමයි. හැබැයි මේ හැබෑම සංසාරික ප්‍රශ්නේ තියෙන්නේ කල්යාණ මිත්‍රවරුනි එතන නෙමෙයි. මෙන්න මේ මමත්වයේ කියන බොරුව ඇතුලේ ඒක අපිට මහා හරයක් තියෙන ඇත්තක් වගේ. කල්පනිත තුඩක් වැදුනත් හරියට රිදෙනවා මමත්වයේ. එච්චර ඒක ඇත්තක් වගේ. එනකොට මේක බොරුවක්. ඒක මොකද බොරුවක් කියන්නේ? ජීවිතේම අපි බොරු කරන්නේ එයාව සන්තෝෂ කරන්න. එයා හින්දා අපිට ඕන නැති දේවල් කරන්නේ, අපිට ඕන නැති ගමන් යන්නේ, ඕන නැති ඇඳුම් අඳින්නේ, ඕන නැති කෑම කන්නේ, කනවා වගේ පෙන්නන්නේ, ඕන නැති මට්ටමට ගෙවල් හදා ඔක්කොම කරන්නේ. ඒ ඔක්කොම බොරුව ජීවිතේම බොරුවක් බවට පත් කරගෙන තියෙන්නේ මමත්වේ නිසා. සමහරට ඒක කොයි පැත්තට? දැන් සමහර විට ලස්සනට අඳින්න කැමති ඒ වුණත් හිතනවා මං වගේ භාවනා කරන කෙනෙක් මෙහෙම ලස්සනට ඇඳුත් අනිත් අය මොකද හිතන්නේ? අනිත් අය විහිළු කරන්න බෑ. මේ මනුස්සයා මෙච්චර භාවනා කළා තාම ලස්සනට අඳිනවා. ඒ නිසා ලස්සනට අඳින්න ඕනකම තියාගෙන ඔහෙ මොනවා හරි අඳින්න. ලස්සන ඇති අඳින්න. එතනක් තියෙන්නේ බොරුවම තමයි. ලස්සනට ඇඳීම තුල විතරක් නෙමේ බොරුව තියෙන්නේ. අවලස්සනට ඇඳීම තුල ලාභයට ඇඳීම තුලත් ඔය පුරුවමයි තියෙන්නේ. ඒ නිසා මේක කොතනද කොයි විදිහටද මේක සිද්ධ වෙන්නේ කියලා හිතන්න අමාරු. අපි හැම වෙලෙම සමාජයට ඕන හැටියට ඉන්න හදනවා ඔය බොරුව නිසා. සමාජය කියලා කියන්නේ අනිත් අය නෙමෙයි, අන්තිමට මමත්වයට ඕන හැටියට. එතනයි ප්‍රශ්නේ තියෙන. අපි හිතනවා මේ සමාජය කියලා කියන්නේ මගේ රස්සාව කරන තැන අය, මගේ ගෙදර අය, ගමේ අය, රට නෑ. ඒව නෙමෙයි. ඒව නිකන් බාහිර දේ විතරයි. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ මමත්වේ. එයාටයි අමාරු, එයාටයි රිදෙන්නේ, එයාටයි ඕනේ කැපිලා පේන්නේ කොහොම හරි. ඉතින් ජීවිතේම බොරුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසායි ජීවිතේ කියන්නේ හීනයක් බව දහමේ කියන්නේ හීනයක්. ඕකේ ඇත්තක් යථාර්ථයක් හොයන්න බෑ. බොරුවක මොකද්ද තියෙන ඇත්ත? බොරුව බොරුවක් බව තේරුම් ගැනීම හැර ඒ වගේ මොකද්ද මමත්වේ කියලා ඇහුවොත් උත්තරයක් දෙන්න බෑ. මොකද්ද මමත්වේ? එහෙම එකක් නැහැ. ඒක බොරුවක්. එහෙම එකක් නැහැ. නැති එකක් තියෙනවා කියලා හිතාගෙන අපි රැවටෙනවා. හොඳට ප්‍රශ්න කරලා බැලුවොත් කාටද මේ ඕන වෙලා තියෙන්නේ? අනිත් අයගේ අවධානය. කාටද මේ ඕන වෙලා තියෙන්නේ කැපී පෙනෙන්නේ? හොඳට විග්‍රහ කරලා බලන්න කල්යාණ මිත්‍රයා. හොයාගන්න දෙයක් නෑ උතන. මොකද්ද හොයාගන්න තියෙන්නේ? ඒ නිසා තමයි ඔය අර ලූණු ගෙඩියේ උපමාව කදිමට ගැලපෙන්නේ. මොකද්ද මෙතන හරය කියලා බලන්න ගියොත් කෙනෙක් සිවියෙන් සිවිය ගලවා ලූණු ගෙඩියක හරයක් ලැබෙන්නේ නෑ. අවසාන සිවියත් අයින් වුණාට පස්සේ සිවි ගොඩක් විතරයි. ඒ වගේ තමයි මමත්වය. ඉතින් දිගින් දිගටම මේ මමත්වයේ නැමැති වංචාවට අහුවෙලා, මේක මහා වංචාවක්, ඒකට අහුවෙලා අපි අපටම වංචාකරුවන් වෙලා, මේ වෙන කාටවත් නෙමෙයි අපි වංචා කරන්නේ, අපි අපිටම වංචා කරගනිමින් මේ සංසාරේ දුක් විඳිනවා. එක මේ භාවනා යෝගියෙක්, බොහෝම ගුරුවරයෙක්, භාවනා ගුරුවරයෙක්, යෝගියෙක්, මුනිවරයෙක් මරණාසන්න අවස්ථාව ආවා. දැන් මරණාසන්න අවස්ථාවේ ඉන්නවා මේ ආධ්‍යාත්මික පුද්ගලෙක්. ඉතින් දැන් ගෝලියොත් වට කරගෙන ඉන්නවා. එයාගේ දායකයෝ, ශ්‍රාවකයෝ, මහා පිරිසක් දැන් එළියෙත් ඉන්නවා. ඉන්නකොට දැන් මැරෙන්න යන අවස්ථාවේ ඉතින් අර එයාගේ ප්‍රධාන ගෝලයා කියනවා, මේ අහවල් මේ දෙවි කෙනෙක්ගේ නමක් කියලා එයාව සිහිපත් කරගන්න කියලා මේ ගුරුවරයාට කියනවා. ගුරුවරයා නේ, එයාව මොකටද මං සිහිපත් කරගන්නේ? මට මොකද්ද ඒකෙන් තියෙන ප්‍රයෝජනේ? ඉතින් එතකොට ගෝලයා කියනවා, කෑ ගහන්න එපා, කෑ ගහන්න එපා. දැන් ඔක්කොම එළිය අහගෙන ඉන්නේ. ඔබ දැන් ওই දෙවියෝ සිහිපත් කරන්නේ නැහැ කිව්වොත් ඔක්කොම කලකිරෙන්න පුළුවන්. මොකද ඒ සම්ප්‍රදාය තුල ඒ දෙවිවරුන්ට ලොකු තැනක් තියෙනවා. ඉතින් ඕනෑම ප්‍රශ්නයක් වුණාම දෙවියෝ තමයි සිහි කරන්නේ. ඉතින් දැන් මරණාසන්න වෙලාවෙත් දෙවියෝ සිහි කරාම ඉතින් හොඳ තැනකට යයි හරි මොකක් හරි විශ්වාසයක් ඇති තියෙනවා. ගොලකන කෑ ගහන්න එපා හයියෙන්. ඔහොම අනිත් අය මොනවද ඔබ ගැන හිතන්නේ? ඔහොම දෙවියෝ ගැන කතා කරන්න ගියොත්. එතකොට මේ මරණාසන්නව ඉන්න යෝගියා කියනවා, මට මොකද්ද ඒකෙන් තියෙන වැඩේ? මොකද්ද මට තියෙන වැඩේ? මරණය මගෙන් අහන්නේ නැහැ, අහවල් දෙවියෝ අඳුරනවාද කියලා. දැන් මම මැරෙන්නනේ යන්නේ. දැන් මට මුණ ගැහෙන්නේ මරණය. මරණය මගෙන් අහන්නේ නැහැ, අහවල් දෙවියෝ අඳුරනවාද? ජීවිතය මගෙන් ඇහුවා. ජීවිතය කියලා කියන්නේ ඔය ජීවත් වෙනකොට, ඉතින් මිනිස්සුත් එක්ක ඉන්නකොට ඒ අය නම් මගෙන් ඕවා ඇහුවා. ඉතින් ආන නිසා මට ඒ අයත් එක්ක ඉන්න ඕනි නිසා මට ඒව ඉගෙන ගන්න වුණා, ඒව ගැන හිතන්න වුණා, ඒව කී කී කෑ ගහන්න වුණා, ඒ බොරුව කරන්න වුණා ජීවිතේ පුරා. හැබැයි දැන් මැරෙනකොටවත් මට අවංකව මැරෙන්න දෙන්න, මට මා විදිහට මැරෙන්න දෙන්න, මරණයට වංචා කරන්න දෙන්න එපා. මට වැඩක් නැහැ. මාව ලස්සනට අඳන්ඩ හදන්න පිටි ඇඳුනොත් අඳන් ලැසන. ඔහොම මැරෙන්න එපා. මිනිස්සු මොනවා හිතයිද? ඔය ඉරිලා පොඩි වෙලා ඉතින්ක මරණය අහන්නේ නැහැ මගෙන් ලස්සනටද ඇඳන් ආයි මෙහෙම කිලුටුවට ඇඳන් ආවි කියලා මරණය මගෙන් අහන්නේ නැහැ. මරණයට ඒක ප්‍රශ්නයනේ, ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ ඔය ඔය ජීවිතයේ කියන බොරුව ඇතුලේ. ඉතින් ජීවිතේ ඇත්තට මුණ දුන්නු කෙනෙකුට මරණයටත් ඇත්තටම මුණ දෙන්න පුළුවන්. බොරුවට වංචා කරන්න නැතුව, රැවටෙන්න නැතුව, බය වෙන්න නැතුව. කල්යාණ මිත්‍රවරුනි, මේක තමයි භවනාව කියන්නේ. ඇත්තට මුණ දෙන එක. සැබෑවට මුණ දෙන එක. ඉතින් එතන යම් යම් දේ කරන්න වෙනවා. අපිට ඕන නැති දේවල් කරන්න වෙනවා. එතනත් ඉතින් අපිට පුළුවන් මට ඕන දේ මොකද්ද? ඒක මමත්වෙන්. මං කැමති නිහඬවයි. හැබැයි බෑනේ දැන් මේවට ඉන්නවා, කීප දෙනෙක් ගෙදර ඉන්නවා. ඉතින් ඒ අය කැමති කතා කරන්න. ඉතින් ඒ මොකද වෙන්නේ මං ටිකක් කතා කළාම? මොකද වෙන්නේ මං ටිකක් hina වුණාම? මොකද්ද මගේ අඩු වෙන්නේ? මොකද්ද මට වෙන පාඩුව? මං අපායයිද නැන්නේ? එහෙම ප්‍රශ්නයක් නැහැනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතනවා නම් ඒක මමත්වේ. මම මෙහෙමයි, මම මෙහෙමමයි ඉන්නේ. අනිත් අය කොහොම කියත් මට කමක් නැහැ. එහෙම හිතනවනේ ඒක මමත්වේ. ඒක දරඳඩු භාවය. නෑ. ඒ ඒ ඒ මානිය, ඒ මමත්වේ අඳුනා ගන්නට ඕනේ. අඳුනාගෙන අන්න කරුණාව. කරුණාව අවශ්‍යනේ. කරුණාව නිසා අනිත් අයට ප්‍රශ්නයක් නොවන විදිහට අප අපේ ඇවතුම් පැවතුම් තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. දැඳුම වුණත් ඒ තැනට ගැලපෙන විදිහට අඳින්න පුළුවන්. මමත්වයේ තිබ්බොත් තමයි බැරි වෙන්නේ. මමත්වේ නැත්තම් හැම තැනටම යා ගැලපෙන පුද්ගලයෙකු බවට පත් වෙනවා. මමත්වයේ තිබ්බොත් කිසිම තැනකට නොගැලපෙන කෙනෙක් කිය. මොනම තැනකටවත් ගැලපෙන්නේ නැහැ මමත්වයේදී. ඕනි තැනකට ගියාම එතන ගැටුමක්, හැප්පීමක්, කැපී පෙනෙන්න උත්සාහ කරනවා. තව බලාපොරොත්තු වෙනවා. මමත්වේ නැද්ද? තියෙන දේයින් සතුටු වෙනවා. තියෙන දේත් එක්ක මුහු වෙන්න පුළුවන්. තියෙන දේත් එක්ක යා වෙන්න පුළුවන්. තියෙන දේත් එක්ක යන්නත් පුළුවන්. ඕනෑම තියෙන දෙයක් නැති වෙනකොට සමුදෙන්නත් පුළුවන්. Tamanට ඕනි වෙලාවක වෙන් වෙන්නත් පුළුවන්. එකට තිබුණට හරියට අර නෙළුම් කොළේයි වතුරයි වගේ එකට තමයි තියෙන්නේ. හැබැයි එකට එකක් ඇලිලා නැහැ. දැන් මමත්වේ තිබ්බොත් එකට නොහිටියත් ගව් ගානක් ඈතින් හිටියත් පුදුම ඇලීමක් නැතුව පරිකම. ඒතර මමත්වේ අඩුද ඒ තැනට ගැලපෙන කෙනෙකු බවට පත් වෙනවා. එතෙන්ට ගැලපෙන කෙනෙකු බවට පත්. එතෙන්ට ප්‍රශ්නයක් නොවන කෙනෙකු බවට පත් වෙනවා. කිසිම දෙයකින්. තමන් ප්‍රශ්න නිර්මාණය කරන කෙනෙකු බවට පත් වෙන්නේ නැහැ. ප්‍රශ්න තියෙන්න පුළුවන්, අනිත් අය ප්‍රශ්න හදා ගන්න පුළුවන්. හැබැයි තමන් හිතාමතා කාටවත් ප්‍රශ්න නිර්මාණය කරන කෙනෙක් නෙමෙයි. මමත්වේ තමයි තමන්ටත් ප්‍රශ්න නිර්මාණය කරන්නේ, අනිත් අයටත් ප්‍රශ්න නිර්මාණය කරන. කරමින් කල්යාණ මිත්‍රවරුනි මේ ජීවිතේ මහා බරක් දුකක් කරගෙන අපි දුක් විඳින. හැම දෙයක්ම මහා බරක් කරගෙන දුක් විඳින. ඒ මමත්වේ නිසා. එතකොට මේ බොරුව අපිට ටික ටික අඳුනා ගන්න පුළුවන් නම් මේ බොරුවට අපි කොපමණ ලොකු තැනක් දීලා තියෙනවද කියලා අඳුනා ගන්න පුළුවන් නම් ඒ බොරුව ටික ටික හරි අඩු කරන්න පුළුවන්. ටික ටික මේ ඇත්තත් එක්ක ඉන්න පුළුවන්. ඇත්තත් එක්ක කෑම කන්න පුළුවන්. ඇත්තත් එක්ක ඇඳුම් අඳින්න පුළුවන්. ඇත්තත් එක්ක හුස්ම ගන්න පිට කරන්න පුළුවන්. සත්‍යයත් එක්ක නිදා ගන්නත් පුළුවන්, අවදි වෙන්නත් පුළුවන්. සත්‍යයත් එක්ක ජීවත් වෙන්නත් පුළුවන්, සත්‍යයත් සමග මිය යන්නත් පුළුවන්. එතන හිතියක් නැතත් දුකක් නැහැ. ගැටලුවක් නැහැ. එතකොට මේ භාවනාව කල්යාණ මිත්‍රවරුනි යන්නේ එතෙන්ට. මේ භාවනාව අපව යොමු කරන්නේ අන්නේ එතෙන්ට. එහෙම නැතුව භාවනාව තුලිනුත් මමත්වයක් හදාගන්නට නෙමෙයි. එහෙම වුණොත් භාවනාවත් අපට දුකක් වෙනවා. අපිට දුකක් නැත්තේ කොතනද? එතන මමත්වයක් නැහැ. මමත්වේ නැත්තේ කොතනද? එතන දුකක් නැහැ. මමත්වේ තියෙන්නේ කොතනද? එතන දුකක් තියෙනවා. මදිකමක් තියෙනවා. අතෘප්තියක් තියෙනවා. මමත්වේ අඳුනගන්න තියෙන හොඳම මිනුම් දණ්ඩ තමයි දුකයි අතෘප්තියයි දෙක. දුකක් තියෙනවා, මදිකමක් තියෙනවා. ඒ තුලින් බලන්න කවුද මේ දුක් විඳින්නේ, කාටද මේ මදි වෙලා තියෙන්නේ. අන්න ඒ භවනාවට තමයි විදර්ශනාව කියන්නේ, අනාත්ම ලක්ෂණය දකිනවා කියන්නේ. කල්යාණ මිත්‍රවරුනි, අපි මේ පෙරවරු වැඩසටහන අවසන් කරමු. දානි ගන්න, දවල් ආහාර ගන්න, ඒ කාලයේ විවේකයෙන් ගත කරන්න. තමන් දිහා බලමින් කවුද මේ ආහාර ගන්නේ, කවුද මේ වරහයි කියන්නේ, කවුද රහ නැහැ කියන්නේ, ඒ දකිමින් විවේකයෙන් ඉන්න. කවුද මේ විවේකයේ ගත කරන්නේ කියා සොයමින්, කාටද මේ විවේකයේ ඕන වෙලා තියෙන්නේ. එතකොට මේ අනාත්ම භවනාව අපව රැගෙන යනවා ඒ මමත්වේ අන්තිම කේන්ද්‍රයට. හැම දිනාටම තිරුවන් සරණයි.